नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी मैं पिंगत शील दिनाम दन्ने सूदानं विन्ने සසර දුකින් නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් ප්‍රදක්ෂණය කරන්නට. ඒ නිසා හැම දිනම බොහෝම උවමනාවෙන් බොහෝම ඕනෑකමින් තමන්ගේ සිත නොඑක් අරමුණ වලට දුවන්ට නොදී මේ දේශනාව ශ්‍රවණය කරන්නේ කියලා මුලින්ම මතක් කරනවා. ඇයි එහෙම එච්චර උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නේ? පින්වතුනි, අනන්ත සසරේ ඉඳලා අපි කවදාවත් පුරු පුරුදු කරලා නැහැ නීවරණ ධර්ම දුරු වෙන, ආශ්‍රව ධර්ම දුරු වෙන වචන. නීවරණ ධර්මයන්ගෙන් යුක්ත, ආශ්‍රව ධර්මයන්ගෙන් යුක්ත වචන අපිට හොඳට පුරු පුරුදුයි. ඒ වචන අහකේ යනකොට ඇහුණත් මතක හිටිනවා. නමුත් නීවරණ ධර්ම දුරු වෙන, ආශ්‍රව ධර්මයන් දුරු වෙන වචන හුරු පුරුදු නැති නිසා අපිට මතක හිටින්නේ නැහැ. ඒ වගේම නොහුරු නුපුරුදු ප්‍රදේශයකට ගිහාම වගේ මේ වචන නොහුරු නුපුරුදු නිසා හිත පොඩ්ඩක් හරි අහකට ගියෝ කෙරපසු වචනවල අර්ථය තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේ දේශනාව පවත්වනකොට ඉතාමත් උවමනාවෙන් ශ්‍රවණය කරන්නට කියන මතක් කරනවා. හිත දෙහැරකට ගෙනියන්න එපා. මේ දේශනාව තුළින් ඇති වෙන කරුණක්වත් විතර්ක කර කර ඉන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණත් ඒක නොසලකා මේ දේශනාව හොඳට ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. දේශනාව අවසානයේදී ඒ තමන්ගේ බොහෝ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්න පුළුවන්. හැබැයි තව කරුණක් මතක් කරනවා. මගේ දේශනාවන් හුරු බුහුටි කතන්දරයක් වගේ සරල නන්නේ, ටිකක් ගැඹුරයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒක තේරුම් ගන්න මේ පින්වතුන් උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ළමයෙකුට ගණන් හදන්න කියලා කිව්වොත් ගණන් හදන්න බැයි නම්, හොඳයි පුතේ එහෙනම් ගණන් හදන්න බැයි නම් ඔය චිත්‍ර අඳින්න කියලා කිව්වොත් මේ ළමයට කවදාවත් ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ආදරෙන් කියලා, සැකකල්ලා කියලා, දැනලා කියලා, නැවත නැවත කියලා දුන්නොත් කවදා හරි දවසක මේ දරුව ගණන් හදා ගනී, ගණන් හදන්න පුළුවන් කෙනෙක් වෙයි. ඉතින් මේ ධර්මය ගැඹුරයි කියලා අත්හැරලා සරල දෙයක්, පහසු දෙයක් අපි කළොත් කවදාවත් අපිට ගැඹුරු අරුත්ක ධර්මයක් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. පින්වතුන් කරුණක් තේරුම් ගන්න, ලෝතුරා බුදුරජාණන් වහන්සේට පවා හිතුණලු, අනේ මම මේ අවබෝධ කරගත්ත ධර්මයේ ලිහිසි නැහැ, හරි ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මේ ධර්මයේ ලෝකයට කියන්න කියන්න ලෝකයේ තේරුම් ගන්නෑ, ලෝකයට තේරෙන්නේ නැහැ. මේක මට වෙහෙසක් වෙනස පවතිනවා, ඒ නිසා මම ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා අදහසක් ඇති වුණා. බ්‍රහ්මයාගේ ආරාධනාවෙනුත් පින්පස්සේ තමන් වහන්සේ ලෝකෙ දිහා බලනකොටත් ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් අය ඉන්නවා කියලා දැකලා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් හිතුණනම් මේ ධර්මයේ ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි කියලා පින්වතුනි සසර බොහෝ ආශ්‍රව ධර්මයන් තුළ ඉන්න අපිට ගැඹුරු ස්වභාවයෙන් යුක්ත නොවුණු පුදුමයි. ඉතින් ඒ ධර්මය තේරුම් ගන්න අපි උත්සාහවත් වෙන්නට ඕන කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි මේ ධර්මයේ තේරුම් කර නොගත්ත නිසා, තේරුම් කර නොගැනීම නිසා, තේරුම් කළ දෙන්න කෙනෙක් නොහිටි නිසා ගැඹුරු ධර්මයේ එපා කියනකොට ඒ වෙනුවට සරල දෙයක් දෙන්න හදනකම නිසා බලෙන් හරි මේක කොහොම හරි ඔළුවට දාන්න උත්සාහවත් වෙන අය අපිට හම්බුනේ නැති නිසා ඔබත් මා සසර ආපු ගමන ලේසි පහසු නැහැ, සුළුපටු නැහැ. බුදුරජාණන් වහන්සේ දෙන්නවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිච්ඡා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතුම් මහකංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පනවන්ට පුළුවන් කමක් නැහැ, මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් යුක්ත වෙලා නුඹලත්මත් බොහෝ කාලයක් මේ සසරේ මේක දිව්ව සැරිසරුවා කියලා පෙන්නපු ආරවල් බොහෝයි. සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ කියලා තියෙනවා ත්‍රිපිටක ධර්මයේ. ආන් ඒ ටික පින්වතුන් බලන්න. එතකොට පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි, පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි අනුමානයෙන් හරි මේ සසර ස්වභාවය. ඒ අනමතග්ග සංයුත්තේ ඒ සූත්‍රවල සසර ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි මේ දීර්ඝ සංසාරේ නුඹලත් මාත් නිකම්ම කේමියත දිව්ව සිරසරුව නෙවෙයි. මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කළ ප්‍රෝහෙදුවඩු ආදරණීය මව්වරු දාගේ මහන්සෙන් සොයල සම්බ කළා හදා උදාගත් පියවරු මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරේ දැලියට වැඩි කියලා. ඒ වගේම සහෝදරය සහෝදරි දුව පුතා ඥාති හිතයිසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් ඒ සතර මහා සාගරේ දැලියට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවදාලා. ඒ විතරක් නෙමෙයි, මේ දීර්ඝ සංසාරයෙන් කොට අපි ලැබපු ආත්ම භාවයන් දිහා බලනකොට මනුෂ්‍යාත්ම භාවයන්, දේවාත්ම භාවයන්, බ්‍රහ්මාත්ම භාවයන් ලැබුවාර ඉතාමත් අල්පයි. බොහෝ සෙයින්ම අපි ලබා ගන්න තියෙන ආත්ම භාවයන් දුගතියක සතර පාවල. තිරිසන් ආත්මවල ඉපදුණු වාරවලදී මස් පිණිස තමන්ව මරණ කොට ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ දඩයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පින්වතුනි, ඒ විතරක් නෙමෙයි, මේ දීර්ඝ සංසාරේ එනකොට අතපය හතරම නැති පිළික් වෙලා ඉපදුණු වාරවල ලෝම තරම් තියෙන්න ඇති. ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටෙන මට්ටමේ ආත්ම භාවයන් ඕන තරම් තියෙන්න ඇති. ඒ වගේම හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකයම පිළිකුල් කරන ආත්ම භාවයන් ඕන තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මරණ ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒ පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. පින්වතුනි, අපිට නොපෙනුනත් අපි නොදැක්කත් භවයේ තුල නිබඳු දුකක් තියෙන නිසා, භවගාමී සත්‍යෝ නිබඳු දුකක් විඳින නිසා අනුකම්පාවමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. මේ අසරණ සත්‍යෝ මේ දුකින් ඈතර කරවන්න ඕන කියන කරුණා අදහසින්. පින්වතුනි, අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දැක්කේ හරියට පහනට පනින පළඟැටියෝ ටිකක් වගේ. පහන් දැල්ලට දුක් විඳින්න පිච්චෙන්න කැමැත්තෙන් පනින එකම සතෙක්වත් පළඟැටියෙක්වත් නැහැ. හැම කෙනෙක්ම තමන් කැමති දේ ලබා ගන්න, ආස කරන දේ ලබා ගන්න, ලබාගෙන සුවපත් වෙන්න, සතුටු වෙන්නයි පහන්දලට පනින්නේ. නමුත් තමන් සතුටු වෙන්න කියලා ගත්ත ඒ ක්‍රියාවම තමන්ට දුක ගෙනත් දෙනවා. ඒ සතා නැරෙන කම එක දන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කමලු ලෝකීය මේ වගේ. මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ සතුටු වෙන්න, දුක නැති කරන්න, සැපවත් වෙන්න. දුක නැති කරන්න, සැපවත් වෙන්න කියලා කරන හැම ක්‍රමයකින්ම, හැම දෙයකින්ම තව තවත් දුකට හිමිකාරයෙක් වෙලා, දුකට උරුමකාරයෙක් වෙලා, දුක් විඳින්නෙක් වෙලා කියන ධර්මතාවය නිර්මාණය වෙලා මිසක දුකෙන් මිදෙන එකම කෙනෙක්වත් නැහැ. මේ ලෝකයා මේ දුක හඳුනන්නේත් නැහැ, දුක ඇතිවෙච්ච හැටි හඳුනන්නේත් නැහැ, දුක නැති තැන දන්නේත් නැහැ, නැති කරන මඟ දන්නේත් නැහැ. අනේ මේ ලෝකයාට නිදුක් බවත්, නිදුක් බවට යන මාවතත් මම කියලා දෙන්න ඕනේ කියන කරුණාදාසින්මයි බුදුරජාණන් වහන්සේලා පින්වතුන්නේ ලෝකෙ පහළ වුණේ. ඉතින් මේ නිබඳු සසර දුක්සහගත භවයෙන් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මය අපි අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි. පින්වතුනි, මම ඉස්සෙල්ලා කිව්ව කෙනව දේශනා කළ දුක, අතීත බින්දු දුක් පැත්තකින් තබලදපු, අනාගතයේ විඳින්ට වෙන දුක් අනන්තයි. මේ ලෝකී දුක් යන්තා ප්‍රවේද තියෙන රෝග මරණයන්ගේ ජරා ජීර්ණ භවයේ යන්තා ප්‍රවේද තියෙත. ඔය ඔක්කෝටම අපි හිමිකාරු වෙලා ඉන්නේ. යම් කිසි දරුවෙක් දෙමව්පියන්ගේ දේපොළ වස්තුව දායාද කොට හිමිකාරෙක්ව ඉන්නෝ වගේ අනාගත භය, අනාගත දුක ඔඩොක්කුවේ තියාගෙන හිමිකාරයෙක් වෙලයි වර්තමානයේ ඉන්නේ අපි. ඒ අපේ වර්තමානයේ සුවපත් වෙලා නැහැ. නමුත් එබඳු අනාගතයත් පැත්තකින් තියන්නකො, පින්වතුන්ට පෙනෙනවානේ හැම කෙනෙක්ම තම තමන්ගේ පැත්තට යොමු වෙලා සැබවින් මේක දෙයක් අහන්න, තමන්ගෙන් තමන් විමසීමක් කරන්න. මේ ලෝකේ හැමෝම මම ජීවත් වෙනවා කියලා මේ කරන්නේ මොකටද කියලා තමන්ටම උත්තරයක් හම්බ වෙයි. මොන දෙයක් මොන විදිහට මොන ආකාරයකට කෙනෙක් කළා මේ ඔක්කොමල කරලා තියෙන්නේ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරන්න, සැප තමන්ට ළඟා කරගන්න ක්‍රමයක් හොයමින් ඉන්නවා. එබඳු ක්‍රමයකටයි මේ උත්සාහවත් වෙන්නේ. ඕගොල්ලන්ගේ අහලා බලන්න, ඕගොල්ලෝ දුකට කැමතිද කියලා අහලා බලන්න, ඕගොල්ලෝ සැපට කැමතිද කියලා උත්තරයක් ලැබෙන්නේ. දුකට කැමති නැහැ, සැපට කැමති, සැනසෙල්ලට කැමති කියලා. ඒ දුක අයින් කරන්නයි, සැප ලබා ගන්නයි අපි මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ. ඔය උත්සාහය දරුවේ, ඔය උත්සාහය දරන්නේ අද නෙමෙයි පින්වතුනි. මේ ව්‍යායාම ආරම්භ වුණේ මෙන්න මේ දවසේ කියලා කියන්න බැරි තරම් දුරක ඉඳලා අනවරාම සංසාරෙන් අපි කලිතෝක. අපේ ජීවිතයේ තියෙන දුක අයින් කරන්න, සැප සැනසෙල්ල දෙක ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙමින් ඉන්න පිරිසක් අපි. නමුත් ඒ අපි අද දවසේ කරන මේ ක්‍රියාදාමයම නිෂ්ඵල බව, හිස් බව, ශුන්‍ය බව, තුච්ච බව බුදුරජාණන් වහන්සේ දැක්කේ බෝසත්ාගේමයි. දැකලායි මේ ලෝකයේ සැබවින්ම පිහිට විය යුතුයි කියන කරුණා අදහසින් පාරමී ධර්ම වලා සැබවින්ම දුකෙන් මිදෙන මාර්ග තෝරාගෙන මේ ලෝකයේ දේශනා කළේ. ඉතින් මෙතන ඉඳලා මම පින්මුතුන්ට දෙන්නන්න හදන්නේ ආමී ධර්මය. පින්මුතුන් හොඳට ඇහුවොත් අනන්ත සංසාරේ කවදාවත් ලබා ගන්නට බැරි වුණ ඒ උතුම් සද්ධර්මය අවබෝධයෙන් ජීවිතය තුළදීම ලබන්න තරම් ඔබට හැකියාවක් ලැබෙයි. ඒ නිසා මේ කියන කරුණු එකින් එක එකින් එක ඔබට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ගැඹුරු වුණත් මට පුළුවන් ආකාරයට අපි කෙනා කෙනාට කෙරෙක හැකියා මත්තන් තියෙනවා. මට බැරි දෙයක් මට කරන්න බැහැ. නමුත් මට පුළුවන් ආකාරයට සරල කරලා, ලිහිල් කරලා, උපමාවක් අරගෙන මේ කරුණ පෙන්නන්න උත්සාහවත් වෙනවා. හැබැයි ඒක ලස්සන චිත්‍රයක් තරම් ලස්සන නැති, ලස්සන කෙටි කතාවක් වගේ ලස්සන නැති. කුමක් නිසාද? පින්වතුන් අපි මෝඩයි. කණ්ණාඩියට වැටෙන ඡායාවට තව කෙනෙක් ඉන්නවා කියලා රැවටිලා කුරුල්ල කොටන්නේ, කොටනකොට ඒ කුරුල්ල හරි මෝඩයි කියලා අපිට පෙනෙනවානේ. නමුත් කුරුල්ල දන්නේ නැහැනේ මෝඩයි කියලා, අපිනේ දන්නේ. ඒ වගේ පින්වතුන් දන්නේ කුරුල්ල කරපු වැඩේම අපි කරන්නේ නෙමෙයි, අපි මෝඩයි. ඒ බව අපි දන්නේ නැහැ. ඉතින් ඒ මෝඩ මනසට කිසි වෙහෙසක් නැතුව තේරෙනවා නම් ඒ තේරෙන ඒ දර්ශනයක් මෝඩ එකක්. අපි මෝඩයි නම් මෝඩ අපිට මෝඩකම තුලම වැටෙනවා නම් ඒක ඒ දර්ශනය මෝඩ එකක් නෙමෙයිද? මෝඩ එකක්. මම මේ දෙන්නන්න හදන ධර්මය ඉඳගෙන ඉන්න ආසනේ ඉඳන්ම ගන්න බෑ අපිට. ඒ කියන්නේ මෝඩකම තුලින් ඉඳන්ම ගන්න බෑ. මේ ධර්මය තේරුම් ගන්න ඒ පැත්තට නැමෙනවා නැමෙන්න ඕනේ. අත දික් කරන්න ඕනේ. අතදික් කරන්න නැමෙන්න හදන ධර්මතාවයෙන්ම අපේ මෝඩකම අතහැරිලා මේ ධර්මය අපිට තේරෙනවා. ඒකෙන් මම මතක් කරේ ගැඹුරු සුභාවයෙන් යුක්ත වෙන්න පුළුවන් නමුත් තේරුම් ගන්න එක. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයේ පහළ වෙන්නේ ලෝකයේ තුල හැමදාම පවතින හැමදාම පැවතුන නමුත් ලෝකය නොදන්න ලෝකයේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්වන්න. තථාගතයන් වහන්සේ තථාගතු උප්පාදෝ අනුප්පාදෝ තථාගතයන් වහන්සේ උපන් කල්ලි නූපන් කල්ලි මේ ලෝකේ ඒවන් ධම්මතා ධම්ම නියමතා ධම්ම අට්ඨිතා මෙසේ වූ ධර්මය මෙසේ වූ ධම්ම පැවැත්ම මෙසේ වූ ධර්ම නියමතාවයක් තියෙනවා. තථාගතු තං අභිසම්බුජ්ජති තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා අභිසම්බුජ්ජිත්වා ප්‍රකාශෙති අවබෝධ කරගෙන ප්‍රකාශ කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ලෝකී හැමදාම පැවතුන පවතින ඇත්ත අවබෝධ කරගෙන ප්‍රකාශ කළා මිසක තථාගතයන් වහන්සේගේ දෘෂ්ටියක්වත් අදහසක්වත් නෙවෙයි. ලෝකී ජීවිත දෙන්නට අපේ ජීවිතවලට අපේ පැවැත්මට අපේ පැවැත්ම තුළ අපේ ජීවිත තුළ හැමදාම සැබවින්ම පවතින ඒත් අපි නොදකින අපේ ජීවිතවල ඇත්තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන අපිට දේශනා කළේ. මොකද්ද ඒ ඇත්ත? තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම තිබුණු තියෙන ඇත්ත මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ තුන. අකුරු අටකින් යුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අකුරු අටකින් යුත් වචන තුනක් දේශනා කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. කිනුතුම් පිළිගන්නවද මේ ත්‍රිලක්ෂණී ආයිති බුද්ධ ශාසනයට විතරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ශාසනයෙන් පරිබාහිර නැහැ. මේ ශාසනයෙන් පරිබාහිර මේ ත්‍රිලක්ෂණේ දන්නේ ත්‍රිලක්ෂණේ අවබෝධ කරගන්නේ යම් කිසි කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා නම් එයා දික්ක සම්පන්න කෙනෙක්. දර්ශන සම්පන්න යුක්ත කෙනෙක්. තාපත්‍යකින් සෝවාන් පුද්ගලෙක් කියනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවට තව නමක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන එක. චතුරාර්ය සත්‍යයේ අවබෝධයේ කියන තව නමක් තමයි ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන එක. ඒ නිසා මේ ත්‍රිලක්ෂණය අපි හිතන විදිහේ සිතන තරම් සහජ සිද්ධියකුත් නෙමෙයි. හැබැයි ඒක ලෝක හැමදාම පැවැත්වුණු හැමදාම පවතින ඇත්ත. ඒ නිසා මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරවන්නයි බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වුණේ. මේ ත්‍රිලක්ෂණය අවබෝධයයි ධර්ම දේශනා කළේ. දැන් මම ඔබට පින්වතුන්ට මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න හැටි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි පැහැදිලි කරනවා. ඒක හොඳට අහන්ද හොඳට කල්පනා කරන්න ආකර්ෂණ විදිහට හොඳට නොනින් හිතන්න. කොහොමද අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය දකින්නේ? මම මතක් කළා මේ ත්‍රිලක්ෂණය මේ ශාසනය විතරයි තියෙන්නේ, වෙන ශාසනවල නැහැ කියලා. අපි දන්නවා, පින්වතුනු දන්නවා ලෝකේ අනිත්‍යය. හැබැයි ඔය අනිත්‍ය දකින්නේ නිත්‍ය සංඥාව ඇතුළේ. ඕගොල්ලෝ දන්නවා අනාත්මය. හැබැයි ඕගොල්ලෝ අනාත්මය දකින්නේ ආත්ම සංඥාව ඇතුළේ. ඕගොල්ලෝ දන්නවා දුක. ඒ දුක ඕගොල්ලෝ දකින්නේ ලෝකය දකින්නේ සුඛ සංඥාව ඇතුළේ. ඒක දන්නේ නැහැ. ඒ හින්දා අපි පොඩ්ඩක් බලමු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපේ ජීවිතයෙන් අපි තේරුම් ගන්න කොහොමද කියලා. මේක තව පාඩමක් නෙමෙයි. මම කියලා දෙන්න හදන්නේ තව පාඩමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි. මගේ ධර්මයක් නෙමෙයි. මගේ දර්ශනයක් නෙමෙයි. ඕගොල්ලන් ගැන අපි මෙලොකට මෙහෙම කියමු. සාත්‍රයක් අහන්න ගියොත් අපි සාත්‍රකාවයා සාත්‍ර කියන කෙනාගේ දෙයක් කිව්වෝ, සාත්‍රකාරයාගේ හිතේ දෙයක් කිව්වෝ, ඒ කියපු දේ හරියටම සාත්‍රයේ කිව්වා කියවුණා කියලා අපි කියනවාද? සාත්‍රය අහන්න ගියාම යන්නේ අපි ගැන අහන්න විදක, අපේ ගෙදර වෙච්ච දෙයක්, මට වෙච්ච දෙයක්, මං ගැන තියෙන දෙයක් අහන්න සාත්‍රකාරය ගාවට ගියන්නේද? සාත්‍රකාරයගේ දෙයක් අහන්න ගියන්නේ නෙමෙයි නේද? හොඳයි, සාත්‍රකාරය හරියටම ඕගොල්ලෝ ගැන අහන්න ගියාම ඕගොල්ලෝ ගැන කිව්වෝ. ඒ සාත්‍රේ හරියට කියවුණා කියලා කියනවද නැද්ද? කියවුණා කියවන්නේ. ඒක ඕගොල්ලන්ට ඔප්පු වෙලා කියනවා හරියටම හරි මේ සාත්‍රකාරය කියන්නේ කියලා. දැන් මේ බණ අහන්නාව කියලා කියන්නේ ඕගොල්ලෝ සාත්‍රයක් අහන්නාව වගේ. අපිට මේ සසර දුකයි මේ දුක පිළිබඳව ප්‍රශ්නයට සාත්‍රයක් ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මම කිව්වොත් ඕගලන්ට ඇතිවිච්ච දුක, දුක ඇතිවිච්ච හැටි, ඔය හේතුව නැතිවෙන දුක නැති වෙනවා මෙහෙමයි කරන්න ඕනේ කිව්වොත් ඕගලන්ට කියන්නේ මේක ඇත්ත නේද කියලා. එතකොට සාත්‍රේ ඇත්තයි කියන්නේ ඇති. නමුත් මම මගේ අදහසක් කිව්වා. ඕගලන්ට පිළිගන්න බැහැ හාමුදුරුවෝ මම මෙහෙම එකක් කිව්වා කියන දරකින් තමයි කියන්නේ. ඒ වගේ තමන්ට පෙනෙන මට්ටමටම තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳෙන ක්‍රමයක් වෙන්න ඕනේ. හොඳයි, අපි ඒක පටන් ගන්නමු පොඩි උපමාවකින්. පින්වතුන් චිත්‍රපටි බලලා තියෙනවා නේද? ගෙදර රූපවාහිනියක් තියෙනවා නම් රූපවාහිනියෙන් හරි සිනමා ශාලාවල් වලට ගිහිල්ලා හරි අපි ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි බලනවා කියලා කියමුකෝ. ඒ චිත්‍රපටියක් බලනවා කියන සිද්ධිය අපි ටිකක් මෙනෙහි කරලා බලමු. දැන් රූපවාහිනියෙන් හින්දි චිත්‍රපටිය බලමින් ඉන්නේ අපි. දැන් හොඳට පුද්ගලයෙක් ගැන කෙනෙක් ගැන කෙනෙකුට වෙච්ච දෙයක් කෙනෙක් කරන දෙයක් ගැන විස්තරයක් බලමින් අපි ඉන්නකොට එහෙම විස්තරයක් පෙනෙන රූපී පැත්තට ඇස් ඉදිරිපිටට එන රූපය පැත්තට අපි පොඩ්ඩක් අද අපි ගාව තියෙන ගතිය නෙමෙයි සැබවින්ම පවතින ස්වභාවයෙන් හිත තබමු. ඉනි රූපිය දිස් වෙන්නේ රූප වාහිනියක නම් ඒ දිස් වෙන තැන තියෙන්නේ වීදුරුව. වීදුරුව සත්‍යෙක් හෝ පුද්ගලෙක් කියලා කියන්න හෝ හිතන්න බෑ නේද? ඒ වීදුරුවට ටිකක් ඔබෙන් එහා පැත්තෙන් බැලුවොත් වයර් කෑන් ටිකක් තියෙයි, ට්‍රාන්සිස්ටර් කියයි, කන්ඩෙන්සර් කියයි, ICE කියයි, ඔය වගේ කෑන් ටිකක් තියෙයි. එහෙනම් ඒක ඇතුළේ පුද්ගලයන් සත්‍යයක් නෑ. ඕකට පැමිණෙන තරංග කියලා, චුත්ත තරංග කියලා, ඒවත් කෙනෙක් නෙවෙයි. අවකාශයේ එන තරංග අල්ලා ගන්න පුළුවන් විදිහේ උපකරණයක් හදලා ඒ තිරේ මත ඩොට් රාශියක් තිත් රාශියක් උදව් කරගෙන රූපයක් දිස් වෙනවා, රූපයක් පෙන්වනවා. හොඳට බලන්න ඒ කුමන විදිහකට රූප පෙන්වනවා. ඒ රූප ඇතුළේ ස්ත්‍රී රූප හෝ පුරුෂ රූප හෝ ළමා රූප හෝ මහලු රූප හෝ කියන ජීවී ගතියින් යුක්ත රූප තියෙනවද කියන රූප වල ඇත්ත අභ්‍යන්තරේ හොඳට බලන්න. ඔන්න ඔය රූපේ පැත්තටයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ චක්කුං අනත්තා රූපා අනත්තා. එහේ අනාත්මයි, රූපය අනාත්මයි, සෝත අනත්තා, සද්ද අනත්තා, කන අනාත්මයි, ශබ්දය අනාත්මයි කියලා. මේ රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා පෙන්නුවේ පින්වතුනි ටීවී එක පැත්තේ දිස්වන රූපයටයි. ටීවී එක පැත්තේ අපේ ඇස් ඉදිරිපිටට හමු වෙන ඇහැට ඔබ්බෙන් පවතින රූප ආයතනයටයි. චිත්‍රපටියක් බලන වෙලාවෙ නම් ඇස් ඉදිරිපිටට ආපු දර්ශන ටිකටයි, දර්ශනයක් නෑ රූප ටිකටයි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කියන්නේ. ඒ රූපේ අනාත්මයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඒකට හේතු වෙනවා රූපය පතිත වෙන්නේ වීදුරුවක, ඒ වීදුරුව මත රූප පතිත කරන්න වෙන්නේ මේ වගේ උපකරණ ටිකක් උදව් කරගෙන, අහසේ ඉන්න තරංග ටිකක් අල්ලගෙන, ඩොට් රාශියක් උදව් කරගෙන හැදිච්ච රූපයක්. ඒකයි ඒක කෙනෙක්ගේ නෙවෙයි කියන්නේ. ඒකයි ඒක පුද්ගලික නෙවෙයි කිව්වේ. ඒකයි ඒක සත්‍යික නෙවෙයි කිව්වේ. ඒ රූපේට වෙනවා අනාත්මයි. රූප වාහිනියේ තිරේ පැත්තේ පෙනෙන රූපයටයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියන්නේ. ඔය අනිත්‍ය බව රූපයක, දුක් බව රූපයක, අනාත්ම බව රූපයක කවදාවත් අපි ඉගෙන ගන්නේ නැහැ. දන්නේ නැහැ, දැකලා නැහැ. ඒ නොදන්නකොට ඒ රූප දකින්න ගානේ අපේ සිතේ නිත්‍ය සංඥාවක්, ආත්ම සංඥාවක්, සුභ සංඥාවක් උපදිනවා කියනට. ඇක්චුලි පිටට ආපු රූපය අනාත්මයි, පුද්ගලික සත්‍යයක් නෙවෙයි. ඒ රූපේ දකිනකොට රූපං අත්තතෝ සමුපස්සති, රූප
රූපේ ආත්ම වශයෙන් දකින උපාදානයේ යෙදෙනවා. නැත්තම් ආත්ම සංඥාව අපි තුල යෙදෙනවා. අපේ සිතේ මනෝ විඥානය කියන සිතේ ඇති වෙන ගතිය පුද්ගලයේ කෙනෙක් කියලා බෙන්දන කව. අපේ සිතේ ඇතිවෙච්ච ආත්ම සංඥාවෙන් අපි අනාත්ම ටීවිකේ තියෙන රූපේ දිහා බැලුවාම දැන් රූපේ අනාත්ම බව පෙනෙන්නේ නැහැ අපිට. ටීවීක ඇතුලේ පුද්ගලයෝ පේනවා. ඒ රූපවාහිනිය ඇතුලෙත් ස්ත්‍රීන් පෙනේ, පුරුෂයෝ පෙනේ, ලදරුව පෙනේ, මහල්ලු පෙනේ, නෙටවිච්ච මිනිස්සු පෙනේ, මහලුවිච්ච මිනිස්සු පෙනේ, මරණයට පත්වෙච්ච මිනිස්සු පෙනේ. මේ සංඥාවත් එක්කමයි ජරා මරණ දුක් ටික ඔක්කොම තියෙන්නේ. මම කියන්නේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ටීවී ඇතුලේ තිබුණේ නැහැ කෙනෙක් රූපවාහිනිය බලලා ඒ ඉන්න මිනිස්සු බෙද වෙලා මහලු වෙලා මරණයට පත් වෙලා කැමැති පුද්ගලයෝ මැරිලා අකමැති පුද්ගලයෝ ජීවත් වෙලා එන දුක ඕගොල්ලන්ට තියෙනවා. ඕගොල්ලෝ විඳිනවා. ඒ දුක් ටික ලැබුණේ ඒ රූපී පැත්තට හිත නමුකු ආත්ම සංඥාවත් එක්කමයි. ආත්ම සංඥාවේ නැත්තම් මේ කෙලෙස් ටිකේ ධර්මය ආදියක් දුක, සමුදය සත්‍යයේ ඵලයේ දුක. මේ ආත්ම සංඥාව චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍යයටයි අයිති. මේක සමුදය කියන්නේ මොකී සමුදයේ දුකී සමුදයටයි අයිති. හොඳට බලන්න මුලින්ම ඇසිදිරි පිළට ආපු රූපවාහිනී තිරේ තිබුණේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපය. අනාත්මය අවබෝධ නොවුණු නිසා, අවබෝධ කර නොගත්ත නිසා, අවබෝධයට කවුරුවත් ඉගෙනුවේ නැති නිසා හුරු පුරුදු ආත්ම සංඥාව සිටේ යෙදෙනවා. සිටේ යෙදෙනකොට සිතේ යෙදුණු ආත්ම සංඥාවෙන් අනාත්ම රූප දිහා බලනවා. අපේ ආත්ම සංඥාවේ අනාත්ම රූපේ වසාගෙන සිටියට රූපේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා. එතකොට ආත්ම සංඥාවෙන් ඉන්න අපිට වේදෙනවා, දුක වෙනවා. මේ අපි විඳින දුකට හේතුව පින්වතුනි මේ කෙලෙස් ටික හොඳට බලන්න. පින්වතුනි ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණංග දුක්ඛ, මත්පිලි සංපයෝගෝ දුක්ඛෝ, පීහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ච නලබිති තංක දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛා කියලා දුක පනවලා ඔය දුක්කට හේතුව හැටියට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කිසි ස්කන්ධයක් පනවල තියනවද කියලා? ඔය දුකට හේතුව තණ්හාව කියලා නෙමෙයිද දෙන්නලා තියෙන්නේ කියලා බලන්න. හරි. දැන් ටීවියේ දර්ශනීය ඇත්ත වෙලා කඳුළු පෙරාගෙන අඬනදා දුකට චිත්‍රපටියක් බලනකොට එයාගේ දුකට හේතුන්නේ ටීවියේ ඇතුළේ තියෙන රූපයද, ඒ වේදනා සංඥා සංකාරද? නෑ. ඒ දිහා බලපු ඒ අනාත්ම රූපය අනාත්ම බව නොදන්නාකම නිසා සිතේ යෙදුණු ආත්ම සංඥාව. ඒ ආත්ම සංඥාවෙන් අනාත්ම රූපය දිහා බලපු වරදේ විපාකයක් නෙමෙයි මේ දුක් ටික කියලා බලන්න. ඒ මෙදවීම, මහලුවීම, මරණය උපද්දවාගෙන විඳිනවා නෙමෙයි කියලා බලන්න. දුක තියෙන දුකක් ඒ රූපේ තිබුණු, ටීවියක ඇතුලේ තිබුණු, වීදුරු ඇතුලේ තිබුණු, වීදුරු ඇතුලේ දැමුණු රූපේ ඇතුලේ තිබුණු අසාධාරණයෙන් ඉන දුකක් සාධාරණේ නැතිවීමෙන් වෙන දුකක් මෙදෙවිම මහලු බවෙන් වෙන දුකක්ද වින්දේ තමන් දුක උපද්දවන්න දෙන්නේ කියලා බලන්න එයාට හොඳට පැහැදිලි යම්තර දුක තියෙනවා නම් දුකට හේතු මේ ආත්ම සංඥාවයි කියන එක එයාට පැහැදිලි මේ ආත්ම සංඥාව නැති වුනොත් ඒ නිසා එන දුකද නැති වෙනවා කියන එක පැහැදිලි. එහෙනම් එයාට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව උපදිනවා මොකද්ද? අනාත්ම රූපේ අනාත්ම බව පෙන්න ඒ රූපය ආත්ම වශයෙන් පෙනෙන්නේ ගතිය විවදන්නේ යුතුයි. කියන උත්තරයක් එනවා. අපි මෙහෙම කිව්වොත් කන්නාඩියට වැටෙන කුරුල්ලගේ ඡායාව ඒ කුරුල්ලගේ කන්නාඩිය පැත්තේ වැටෙන රූපයද නැහැ කියන්නේ. ඒ රූපය අනාත්මයි. කන්නාඩිය වැටෙන්නේ වර්ණ ඡායාවක්, සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, ඉදිරියෙන් තියෙන රූපේ ඡායාවක් කන්නාඩිය වැටෙන්නේ. ඒ අනාත්ම රූපයේ දකිනකොට ත්‍රිසංගත සතා විකුරුල්ලන් සිටේ තව සතෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාව ඊදෙනවා. තමන්ගේ සිටේ තියෙන ආත්ම සංඥාවෙන් වීදුර දිහා බැලුවහම ඒ අනාත්ම රූපය ආත්මයි කියන දේ තව සතෙක් ඉන්නවා කියලා හිතනවා. ඉන්න සතාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තමයි කොටන්නේ. බලන්න කෙලිස්ටිකෙන් දෙවැන්නේ නිර්මාණය වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. යම් කිසි කෙනෙක් මිනිසුන්ගේ ඇඟේ වැදිලා එන හුළඟවත් නැති ඈතක හිටියා. එයා ඉන්නේ තන්නේ නෙමෙයි තෘෂ්ණාව දෙවැන්නයි, තණ්හාව දෙවැන්නයි කියලා, කෙලෙසේ දෙවැන්නයි කියලා. එතකොට ඒ වගේ පින්වතුන් දන්නවද ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන දුක් අපි විඳින්නේ දුක් විඳින්න පුළුවන් ශේත්‍රය හදාගෙනයි කියලා? ඒ උපමාව ඇත්තකින් තබන්නේ. ඒ උපමාවේ කිව්ව විදිහට චිත්‍රපටියේ නැත්තම් රූපවාහිනියේ තිරේ මත දිස්වන රූපය වගේ කිම්මුතුනි ඔබගේ මගේ ඇස් ඉදිරිට දිස්වන මේ රූපය කිසිදු වෙනසක් නැහැ. ඒ රූපයටයි ඔබගේ මගේ ඇස් ඉදිරිට කැමිනි ආපු මේ රූපයටයි බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි, රූපය දුක්ඛයි, රූපය අනාත්මයි කියලා කියන්නේ. ඒ රූපී අනාත්ම ස්වභාවයෙන් නොදකිනකොට අපේ සිත තුළ ආත්ම සංඥාවක් උපදිනවා. ඒ ආත්ම සංඥාවෙන් අපි රූපය දිහා බැලුවාම අපිට මේ රූප ටික පේන්නේ දැන් ආත්ම වෙලා. කුරුල්ල තමන්ගේ ආත්ම සංඥාව නිසා වීදියට පොතනවා වගේ අපේ තියෙන ආත්ම සංඥාව නිසා මේ රූප එක්ක ගනුදෙනු කරනවා අපි. කන්නාඩියට පොතන කුරුල්ලයි ඉදිරියෙන් ඉන්න කෙනාට ගහන බමින අපි අතර වෙනසක් නැහැ කිමතුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇස්තිත්‍රිපිටකේන රූපය අනාත්මයි, අනාත්ම රූපය දකිනකොට ආත්ම සංඥාවක් සිිතේ වෙනවා. ඇස්තිත්‍රිපිටකේන රූපය අනිත්‍යයි, ඒම එබඳු රූපය එනකොට සිිතේ නිත්‍ය සංඥාවක් වෙනවා. ඇස්තිත්‍රිපිටක අහු රූපේ දුක්ඛයි, එබඳු රූපයක් එනකොට අපේ සිතේ සුඛ සංඥාවක් කියනවා. ඇසිදිරි පිටට ආපු රූපේ අසුභයි එක දකිනකොට අපේ සිතේ සුඛ සංඥාවක් කියනවා. අපේ සිතේ උපන්න නිත්‍ය සැප ආත්ම සුභ කියන සංඥාවෙන් අපි ආපහු රූපේ දිහා බලුවාම අපිට රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව පේන්නේ. ඒ ටික වසාගෙන අපේ මනසේ තියෙන ගති ටිකෙන් නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන ලක්ෂණ ටිකක් තමයි ඔබෙන් පේන්නේ. අපි එහෙම හිතාගෙන හිටියට රූපී සැබෑම ගතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා අපේ අදහස් ටිකෙන් ඇසුරු කරන රූපේ අපිට අයිති නැති ටික හැම වෙලාවම ප්‍රකට කරවනවා වෙනවා. එතකොට අපිට ලැබෙන්නේ මව්මල දුක, පියාමල දුක, සහෝදරයමල දුක, දරුවා මරිච්ච දුක, දරුවා අහිංසක වෙච්ච දුක, හිතරදී නොලැබීමේ දුක, අපිට තියෙන නින්දා අපහාස ඇනුම් බැනුම් ණය තුරුස් පීඩා තාරණ ගැටලු ඔක්කොම ටික නිර්මාණය වෙලා තියෙන්නේ මේ ලෝකයට දුක ඇතුලේ. අපි මෙච්චර කාලයක් හිතුවේ ඇත්තට මේ ලෝකේ මේ දුක් අපි ඔක්කොම විඳින්නේ මේ ලෝකේ තියෙන ඒවා කියලා. ඇත්තටම අපි මෙච්චර කාලයක් හිතුවේ ටීවීගේ ඇතුලේ ඇත්තටම ඒ දර්ශන රාම තුළින් අපට දුක ආවේ කියලා. ටීවීගේ තියෙන දර්ශන රාම ටිකෙන් දුක් විඳින ලෝක දුක් විඳින මනස, ඇහැට පෙනෙන රූප පැත්තෙන් දුක් විඳින මනස, අම්මා තාත්තා දැකලා දරුවෝ පුරා දැකලා දුක් විඳින මනස අතර වෙනසක් නැහැ කියනවා. මොකද මේ තේරුම් ගන්න සරලට මේ ධර්මය අහන්න නැතුව කල්ප ගන්න කවසකට දුක් විඳාය අපේ මොඩකමට. මේක තේරුම් සසක සම්බන්ධ බව ගමන අපිට කරගන්න පුළුවන්. මේක සත්‍යතුක ධර්මයක්. ඕගොල්ලන්ගේ ජීවිතයේ ඇත්ත කතාවක් නේ කියන්නේ. ඕගොල්ලන්ට විච්ච දෙයක් ගැන කියන්නේ. එතකොට මේ තරම් දුක් විඳ මේ දුකට හේතු ටික බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හිතේ යෙදෙන නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන ගති ටිකයි. මෙන්න මේ අම්මා මැරිලා තාත්තා මැරිලා දරුවා වෙදෙලා දරුවා අප අපේ කුරුල්ලා නයතුරු වෙලා නින්දා අපහාස විඳන ලබල විඳින දුක්ඛිත දිනක් තුනේ කියලා පෙන්වනවා. කීයේ කිලේ පැත්තේ තිබුණ කවදාවත් ආවෙන්නේ දුක. ඒ වගේ ඇස්තිදිරි පිටේ යන රූප පැත්තේ තිබුණ කවදාවත් ආවෙන්නේ. නමුත් ලෝකයට මෙච්චර කාලයක් මේ දුක අයින් කරන්න බැරි විදිහටම රූපේ තියෙන දෙයක් වුණා ලෝකෙ කියලා කිව්වේ ඒකට. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කරන්න පුළුවන් කියලා පෙන්වන්නේ දුක උපද්දවාගෙනයි පරිහරණය කරන සංකතයි කියලා කියන්නේ. සකස් කරගන්න බලන්න වීදුරුවේ ටීවියකේ වීදුර තුල නැති දුකක් අපි සකස් කරගන්න විදි නැහැටි උපද්දවාගෙන විදි නැහැටි. ටීවියක ඇතුලේ පෙනෙනවා නම් පුංචිම පුංචි නොදරුවෙක්ව කෙනෙක් කළුවකින් කපලා කපලා මරනවා. ඕගොල්ලන්ට ඔය දර්ශනය දැක්කොත් මොන තරම් මේ අහිංසක දරුවා කියලා දුකත් මරණ කෙනාගෙන ද්වේෂයත් ඇති වෙයිද? ඕගොල්ලෝ දන්නවද ඇස්තිර පිටට ආපු රූපේ රූප හෙළවිලාවක් නැහැ. රූපයක් විතරයි. ඒ රූපේ පොඩි කෙනෙක් දෙන්නම රූප කෙනෙක් දෙන්නම සාධාරණයක් අසාධාරණයක් දුක් හදලා ඕගොල්ලන්ට දුක උපත්තර දුක දුක් කරපු හැටි මේ සිත මේ කෙලෙස්. ඒ කෙලෙස්යේ මුතුළු මේ ලෝකේ හදලා තියෙන්නේ. ඒ කෙලෙස්යේ මේ දුකට අයිති කරුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දුකත් පෙන්නලා දුකට හේතුව මේ කෙලෙස් බවත් පෙන්නලා මේ කෙලෙස් නැතිවෙ දුක නැති වෙනවා කියන කාරණාවත් වෙනලා මේ කෙලෙස්ය දුරු කර ගැනීම ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා අනාත්මය අවබෝධ කරවන්නයි සතර සතිපට්ඨානික සිත පිළිටෙන්නේ. ඇයි ඕගොල්ලෝ කායගත සතිය වඩන්නේ? ඒ රූපේ තියෙන අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න නෙමෙයිද මේ උත්සාහවත් වෙන්නේ? ඇයි අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න උත්සාහවත් වෙන්නේ? ඔක උත්තරයක් ඕක කරන කෙනා මේ කතාව අහපු කෙනෙක් වෙන්න ඕනේ. මේ රූපේ අනාත්ම ස්වභාවය දකිනකොට ආත්ම සංඥාව චිත්තෙ යෙදෙනවා. ආත්ම සංඥාවෙන් බැලුවම මේ රූපය ආත්මව පෙන්නලා අපිට දුක දැනත් වෙනවා. දුකට හේතුව මේ ආත්ම සංඥාව. ආත්ම සංඥාව නැතුව දුක නැති වෙනවා. ඒ නිසා රූපේ කය කෙරෙහි මේ විදිහට සිහිය පිහිටවල බලලා මම ආත්ම සංඥාව ගෙවල් ගන්න ඕනේ කියලා දුක දුක ඇතිවීම දුක නැතිවීම දැකලා නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා කියන උත්තරයක් අප කෙනෙකුට ඔබ කරන්න ඕනේ. ඒ උත්තරේ නැතුව ඔබ සතිපට්ඨානය වැඩුවට හීනෙන් ඇවිදිනෝනේ. එහෙම සතිපට්ඨානය වලට කෙනා හීනෙන් ඇවිදින කෙනාට යන්නේ කොහාටද කොහොමද යන්නේ කියලා දන්නේ නැහැ, යන බව දන්නේ නැහැ. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය නැතුව කෙනෙක් බණ භාවනා කරනවා නම් කරන්නේ කොහොමද, කරන්නේ කොතෙන්ද යන බඳ කොහොමද කරන්නේ කියන එක දන්නේ නැහැ. මේක කරන්නේ ඇයි කියලා තමන්ම දන්නේ නැහැ. ඒ නිසා යමක් කරනකොට සහේතුක වෙන්න. මම ඔයගොල්ලන්ට තව උපමාවක් කිව්වොත් මේ ඉදිරියෙන් තියෙන යුක්තිය සුදු පාටයි. සුදු පාට බිත්තිය ඇස් ඉදිරි පිටට එනකොට යම් කිසි කෙනෙක් ඇස් නොපෙනෙන කම නිසා කණ්ණාඩියක් පළඳගෙන ඒ රූපේ දිහා බලන හැබැයි පළඳගෙන කණ්ණාඩිය වර්ණය කළා හතු පාටයි. සුදු පාට දෙත්‍යයක් කියන තැනක රතු පාට කණ්ණාඩියක් පළඳගෙන බැලුවහම බලන කෙනාට සුදු පාට දෙත්‍යය පෙනෙන්නේ රතු පාට. එයාට අයිති නෑ මේ බිත්තිය සුදු පාටයි කියන්නේ. එයා දැක්කේ බැලුවේ රතු පාට කන්නාඩියෙන් පෙනෙන්නේ රතු පාටට රතු පාට බිත්තියක් නිසා සැප දුක් විඳින්න ඉන්න කෙනෙක්. ඔය කෙනා දිහා පැත්තක ඉඳලා ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට තේනේ මොකද්ද? බිත්තිය සුදු පාටයි, සුදු පාට බිත්තිය දිහා රතු පාට කණ්ණාඩියක් පළඳගෙන පළඳකත් කණ්ණාඩියෙන් බලලා රතු පාට දකිමින් රතු පාට විඳින කෙනෙක් කියන්නේ. එයා කිව්වොත් මේ බිත්තිය රතු පාටයි කියලා ඔයා දන්නවා නෑ බිත්තිය සුදු පාටයි. එයාට තේරෙන්නේ රතු පාටයි කියලා යදාන. එයාට පෙනෙන දෙයින් එයා කතා කරනවා මිසක තියෙන දෙයින් කතා කරනවා නෙවෙයි කියලා දන්නවා නේද? ඒ වගේ සුදු පාට බිත්තිය වගේ ටීවී එක පැත්තේ ආපු රූපය හිතන්න සුදු පාට බිත්තිය වගේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ සුදු පාට වගේ. කෙනෙක් රතු පාට කණ්ණාඩියක් පළඳගෙන සුදු පාට පිටිය දිහා බලන්නේ වගේ අනිත්‍ය නිට්ටයයි සැපයි ආත්මයි කියන සංඥාවෙන් ටීවී එකේ පැත්තේ රූපෙ දිහා බැලුවාම එයාට ටීවී එක පැත්තේ තියෙන රූපය පුද්ගලෙක්ගේ වෙලා සත්‍යෙක්ගේ වෙලා නිට්ටය දෙයක් වෙලා සැපදායක දෙයක් වෙලා පෙනේ. රූපය නිට්ටයයි සැපයි ආත්මයි කියලා දැකලා සත්ව පුද්ගලයන්ගේ රූප ගැන කතා කරන, තියෙන දෙයක් ගැන කතා කරන, සැපදායක අරමුණු ගැන කතා කරන ලෝකෙක පැත්තකට වෙලා ඉන්න කෙනෙක් බැලුවොත් එයාට පෙනේ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, දිට්ඨිය සුදු පාටයි, නිට්ටයයි සැපයි ආත්මයි කියන රතු පාට කණ්ණාඩිය පළඳගෙන රූපය නිට්ටයයි සැපයි ආත්මයි කියලා බලන්නේ. ඒ කියන්නේ රතු පාට කණ්ණාඩියෙන් රූපෙ දිහා බැලුවේ. මොකට බලන්නේ? රූපෙ වෙන එක කණ්ණාඩියයි දැන් නිට්ටයයි සැපයි ආත්මයි කියන්නේ. වර්ණය කණ්ණාඩිය. වර්ණය දාගත්ත කණ්ණාඩියකින් බැලුවගේ නිත්‍ය සැපයි ආත්මයි කියන අදහස තමන්න මොකද රූපෙට? රූපය සත්‍යයේ, රූපය පුද්ගලයේ, වේදනාව සත්‍යයේ, වේදනාව පුද්ගලයේ, රූපය නිත්‍යයි, වේදනාව නිත්‍යයි, රූපය සැපයි, වේදනාව සැපයි කියන අදහසින් බලනකොට එයාට දැන් රූපෙ පෙනෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ රූප හැටියට. සැප විඳින්න පුළුවන් සැප තියෙන අරමුණු හැටියට. උපන්න දවසේ ඉඳන් මරණකම්ම පරිහරණය කරන්න පුළුවන් තියෙන දෙයක් හැටියට එයාට කියන්නේ. එතකොට රූපෙ පැත්ත නිට්ටයයි සැපයි ආත්මයි කියලා බලලා ඒ බැලමටයි බලන විදිහටයි එයාට සතුටුක් ලැබෙන්නේ. රතු පාට කණ්ණාඩියෙන් දෘෂ්ටිය දිහා බලන කෙනාට සතුට වට හම්බ වෙන්නේ නැහැ. එයා සැපොදුන්නේ රතු පාට දෘෂ්ටිය. රතු පාට දෘෂ්ටියකින් සැප හෝ දුක විඳින්න ගුණාම ඒ සැපසම දුකට හේතුව රතුපාට කණ්ණාඩිය. රතුපාට කණ්ණාඩිය ගැළෙවුවොත් නැති වුණොත් රතුපාට කණ්ණාඩියෙන් බලලා රතුපාට වූ විත්‍යක් දිහා බලන සැප දුක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ කණ්ණාඩියෙන් බැලුවත් නොබැලුවත් රූපේ හැමදාම තිබුණු පැත්ත, මේ පිටියේ හැමදාම තිබුණු පැත්ත තමයි අපි දැනගත්තත් නැත්නම් පවතින ස්වභාවය තමයි සුදු පාට කියන එක කියලා හිතමු. මේ සුදු පාට පිටිය දිහා රතු පාට ඇස් කණ්ණාඩියක් පළඳගෙන බලන කෙනෙක් නිල් පාට ඇස් කණ්ණාඩියක් පළඳගෙන බලන කෙනෙක් කහ පාට කණ්ණාඩියක් පළඳගෙන බලන කෙනෙක් කොළ පාට කණ්ණාඩියක් පළඳගෙන බලන එක එක්කෙන බලන බලන විදිහට ඒ පාටට දැන් පෙනිලා තියෙන්නේ. ඒ විදිහට එයාට විඳින්න වෙන්නේ, තියෙන දෙයක් විඳින්න බැහැ එයාට. එයා මේ සැප දුක් උපදවාගෙනයි විඳින්නේ. එතකොට එයා මොන විදිහට වින්දත් පවතින උතන සැබෑම වර්ණයක් තිබුණා නම් සුදු පාට වෙනස් නොවේ නේද? ඒ වර්ණය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් එබඳු වර්ණයකට තමන් යම් වර්ණ යුතු කණ්ණාඩි ඇස් කණ්ණාඩියක් දාගෙන බැලුවාම ඒ විදිහටයි පේන්නේ. ඒ වගේ අපි කවුරු දැනගත්තත් නොදැනගත්තත් විත්තියේ පාඩ සුදු වගේ ඇස් ඉදිරි පිටට ආපු රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ පෙනෙන පැත්තට නෙවෙයි. හොඳට බලන්න. විත්තිය සුදු පාටයි කියලා කිව්වේ පෙනෙන කිනාගේ පැත්තට නෙවෙයි කියන පැත්තට. දෙකක් තියෙනවා දැන්. තියෙන්නේ විත්තිය සුදු පාටට, පෙනෙන්නේ රතු පාටට. විත්තිය සුදු පාටයි කියන වචනේ අයිති විත්තිය දිහා බලන කෙනාට බලන කෙනාගේ පැත්තෙන් කියලා නෙමෙයි. එයා මොන විදිහට බලනවද නැද්ද කියන එක දන්නේ නැහනේ. පවතින පැත්තෙන්. පෙනෙන පැත්තෙන් පෙනෙන්නේ මොකද්ද? රතු පාටයි කියලා. දැන් පැති දෙකක් හම්බ වෙනවා නේද ඔයගොල්ලන්ට? අර රතු පාට කන්නාඩියෙන් පිටියෙදිම බැලුවත් නැතත් තිබුණු පාට මොකද්ද? සුදු. එබඳු රූපය දිහා රතු පාට කන්නාඩියක් පළඳගෙන බැලුවහම පෙනෙන පාට මොකද්ද? රතු. දැන් පිටිය සුදු පාටයි කියන වචනේ අයිති නැහැ. රතු පාට කන්නාඩියෙන් බලලා රතු පාට දකින්නේ නිදින ලෝකයේද? එතන රතු පාටයි කියන වචනේ හරියන්නේ නැහැ. පවතින සුදු පාට දෙක. බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ ඕගොල්ලෝ බලන පැත්තට නෙමෙයි කියන එක ගන්න. ඕගොල්ලෝ බැලුවත් නැතත් ඇස් ඉදිරි පිටට ආපු පෙනෙන රූපෙ පැත්තයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ පෙනෙන පැත්ත. එබඳු රූපය අරබයා නිත්‍යයි සැපයි ආත්මයි කියලා කන්නාඩි පළඳගෙන ඕගොල්ලෝ බැලුවාම ඕගොල්ලන්ට දැන් රූපය තුල සත්‍යය ඉන්නවා කියලා පෙනෙනවා, සැපදායක දේවල් තියෙනවා කියලා පෙනෙනවා, ස්ථිර රූපී දේවල් තියෙනවා කියලා පෙනෙනවා. ඔය පෙනෙන ලෝක ඇතුළට අයිති වචනයක් නෙවෙයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක දැක්කොත් ඔය කන්නාඩි ගැලවෙනවා. ගලවනවා කියන්නේ කන්නාඩි ඇතුළේ කතා කරන වචන ටිකක් නෙමෙයි. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ශබ්දය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි. කන අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ රූපය, ඒ ඇහැ, ඒ කන, ඒ ශබ්දය නිසා උපදින්නේ සිතට පතුපාත කන්නාඩියක් පළඳගත්තා වගේ ආත්ම සංඥාවක්. සුඛ සංඥාව, නිත්‍ය සංඥාව. ඒ සංඥාවෙන් ඇහැ දිහා බැලුවම ඇහැ මගි වෙනවා. ඒ සංඥාවෙන් රූපෙ දිහා බැලුවම රූපෙ මගි වෙනවා. ඒ සංඥාවෙන් කන දිහා බැලුවම ශබ්ද දිහා බැලුවම ඒක මගි වෙනවා, ආත්ම වෙනවා. නිත්‍ය සංඥාවෙන් ඇහැ රූප කන ශබ්ද දිහා බැලුවම ඒක තියෙන දෙයක් වගේ වෙනවා. සුඛ සංඥාවෙන් ඇහැ දිහා බලනවා, රූප දිහා බලනවා, කන දිහා ශබ්ද දිහා බලනවා. ඇහැ සතුට ගෙන දෙන, රූප සතුට ගෙන දෙන, කන සතුට ගෙන දෙන, ශබ්ද සතුට ගෙන දෙන දේවල් වෙනවා. එතකොට කෙනෙක දෙයක්ම විපාක, ඉන්න අයට කැමති වෙනවා, තියෙන දෙයට කැමති වෙනවා, සැපදායක දෙයට කැමති වෙනවා කියන එක වෙන්නේ ඉතින්. සියලු දුක්ඛිතට හිමිකාරෙක් වෙලා. රූපය නිසා, ඇහැ නිසා, කන නිසා, නාසය නිසා අපිට යම්ව දුකක් එනවා නම් එන්නේ මෙන්න මේ කෙලෙස්යෙන් ඒ පැත්තට නැඹුරු වෙච්ච නිසායි. මේ කෙලෙස් ටික නැති වුණොත් මේ සියලුම දුකෙන් මිදෙනවා අපි. ඒ කෙලෙස් ටික, කෙලෙස් කියන්නේ මොකක්ද? අපේ සිත පැත්තේ ඉන්ද්‍රියෙන් හම්බ වෙන රූප දකින්නකොට සිත පැත්තේ ඇති වෙන නිත්‍ය සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව නැති වෙච්ච දවසට දුක එනවා කියලා දන්න නිසා සීලේක පිළිතුර සමතකමට හරකින් හිත වඩවඩ රූපය අනිත්‍ය දෙයක්, රූපය දුක් දෙයක්, රූපය අනාත්ම දෙයක් කියන එක ඔප්පු කරගන්නවා ටික 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 අපි. රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඔප්පු කරන්නේ මොකටද? සිතේ තියෙන නිට්ටයයි, සුභයි, සුඛයි, සැපයි කියන විපල්ලාස නැත්නම් මේ ප්‍රපංච ටික ගෙවා ගන්න. ඇයි මේ ටික ගෙවන්නේ? මේ ටික තිබුණොත් රූපේ සැපයි, රූපේ සුභයි, රූපේ නිත්‍යයි, රූපේ ආත්මයි කියලා රූපය අල්ලගෙන දුක උපදිනවා කියලා දකින නිසා දුකත්, දුක ඇති කරපු හේතුවත්, මේ හේතු නැතිනම් දුක නැති වෙනවා කියලා දැකපු නිසායි රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා බලන්නේ. මේක මිසක දුකින් මිදෙන්න තියෙන උපාය වෙන කිසිම උපායක් නැහැ. කිම්මතුනි ලෝකයට දුක පිහිටියක. පිහිටියකක් කියලා කිව්වොත් ඕගොල්ලෝ හිතන්නේ මේක මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, මේ අයට ඉතින් මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, බඩගින්න ඇති වෙනවා, පිපාසය ඇති වෙනවා, ඒ අය බයිනවා, නිඳා කරනවා, මේක ඉතින් විඳින්න වෙන දේවල් කියලා තමයි හිතන්නේ. එමනේ ඔය මානසික මට්ටමටයි ලෝකෙ කියන්නේ. නමුත් ලෝකෝත්තර දර්ශනේ අපි මෙතනට කිව්වොත් ඔය මේ ඉන්න අය නිසා මෙහෙම දුක් විඳින්න වෙනවා කියන ඔය මානසික මට්ටමමයි රූප වාහිනියක් හම්බ වෙනකොට තිරේ ඇතුලෙන් දුක් විඳින මානසික මට්ටම ඇති තා ඕගොල්ලන්ට මේ ඇහැට පෙනෙන ලෝකේ ඇත්ත වෙලා දුක් විඳින්න පුළුවන්. හොඳට බලන්න රූප වාහිනියේ බලනකොට ඇති වෙන දුක් ටිකක් වින්දා නම් රූපායතනයට අයිති වෙලා තිබුණු අනිවාර්යයෙන්ම ඒකාන්තකට විඳ යුතු දුකක් අපි විඳිනවද නැත්නම් ඒ නිසා සත්පුරුකල හැඟීමක් උපදවාගෙන දුක් විඳිනවද කියන එක බලන්න. රූපවාහිනිය බැලුවාම අපිට පේනව නේද සත්‍ය පුද්ගලයේ ඉදීම ලැබීමේ මහල් වීම නිසා යම් දුකක් විඳිනවා නම් දර්ශන තිරේකට ඒකයි තියන්නේ. ඒ තිරේ දිහා නෝමනා විදියට හැසිරුණු වැරදි අපි මනසයි මේ දුක ගෙනත් දුන්නේ කියලා. ඒ විදිහටම ආර්ය ශ්‍රාවකයාට කියනවා අම්මා තාත්තා දුව පුතා දරුවෙක් දරුවෝ නිසා විඳින දුක ඇහැට පෙනෙන රූප ආයතනයට අයිති නැහැ. ඒ රූප ආයතන ආරම්භය නොවන හැසිරීමෙන් හැසිරෙන අපේ මනස නිසායි මේ දුක දැනගන්නේ කියලා. හොඳට මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ යම් විස්තරයක් දිෂ්ඨකක් කිව්වනම් මෙන්න මේ දුක්ඛිත තණ්හාව නිසා ඇති උනේ කියලා ඒ දුක්ඛිත රූපායතනෙ තිබුණේ වගේ තමන්ගේ විසම ඇසිරීම නිසා අවිද්‍යාවේ ප්‍රවැත්ම නිසා ඇත්ත ඇහිටිය නොදකීම නිසා කෙලෙස් නිසා වින්දතු ඔය දුක්ඛිතයි බර වැඩි එකම දරුවා උඩුක්කේ මැරිලා විදින දුකෝකේ තියෙනවා තමන්ගේ පිටිට රැකවන්නේ හිටපු එකම අම්මා තාත්තා මැරිලා විදින දුකෝකේ තියෙනවා කඩු කිරිසි පාරවල් කාලා විදින දරුවන් කන්න දුකෝකේ තියෙනවා තුන්වතුනේ අපේ මනස තියෙන කෙලෙසි සතර මහා ධාතු මත පතිත කරලා කෙතක කුඹුරක බීජ වපුරලා පස්සේ අපි අස්වැන්න නෙළන්නේ කම්මං කෙත්තං රූපායතනය තමයි තින්වතුනේ ඕගොල්ලන්ගේ කෙත ආත්ම සංඥාව නිත්‍ය සංඥාව සැප සංඥාව සුඛ සංඥාව තමයි ඕගොල්ලන්ගේ බීජ කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාසනේහෝ වූමනාවේ ඒ කෙතේ ඒ රූපේ රූපය කෙත නිත්‍ය සංඥාව බීජ ඕගොල්ලන්ගේ බීජේ ඒ කෙතේ වපුරලා ඕගොල්ලෝ දුක නැති ආසන ඉල්ලා ගන්න හොඳට තේරුම් ගන්න ටීවීකේ රූපය කෙත නිත්‍ය සංඥාව තමයි ඕගොල්ලන්ගේ සිත්ේ ඇතිවෙන විඥානය විඥානේ නැමැති බීජය තිරේ මත දිස්සෙන කම්ම නැමැති කෙතේ වපුරලයි ඕගොල්ලෝ දුක නැමැති බීජ අස්වැන්න වෙලා ගන්න දුක වගා කරලා වපුරලා කපා ගන්නවා පිරිසක් අපි කියන එක දකින්න දුක තියෙන එක හඳුනවන්නේ දුක වගා කරලා දුක උපද්දලා දුක අස්වැන්න මෙලමින් විදිහ පිරිසක් අපි ඉතින් ඕගොල්ලන්ට දුක එපා නම් දුක අප්‍රියයි නම් කාලේ ඇවිල්ලා මේ කෙටි වගා නොකරන්න ඕගොල්ලෝ මේ කෙටි වගා කරන තාක්ම එන අස්වැන්න දුකමයි ඔය කීතේ විඥානේ නැවති බීජේ වගා නොකළොත් ඔය කීතේ ප්‍රඥාව නැවති බීජේ වගා කළොත් ලැබෙන ආස්වැන්න විමුක්තිය ඔය රූපයේ නිත්‍ය සංඥාව වෙනුවට ආත්ම සංඥාව වෙනුවට සැප සංඥාව වෙනුවට ප්‍රඥා චෛත්‍යක යෙදුණු රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ප්‍රඥාව ලැබුණු ඒක ප්‍රතිඵලය තමයි අජරාමර බව ජරා මරණයන්ගේ මිදෙන බව කෙනෙක් ඉපදුණ ලෙඩවිල මහවිල මැරෙන දුකින් ඔගොල්ලෝ මිදී යාති සං වපති බීජං තාද සංහරතේ පලං යම් යම් ආකාරයකට බීජ වපුරයිද ඒ ඒ ආකාරයකට ඵලය ගෙනත් වෙනවා මේ කෙත ඇසුරු කරන්න තියෙන ක්‍රම දෙකකට ජීවත් වෙන්න කෙනෙක් ඔය ක්‍රම දෙකෙන් තොරව මේ කෙතේ ඉන්න බෑ එක්ක විඥානයේ වපුරලා විඥානය කියන්නේ හැම වෙලාවෙම සාසව ධර්මය විඥානය කියනකොට කර්මසිත නිට්ටිය සැප ආත්ම සුභ කියන ওই කර්මසිත ඇතුළේ කුසල අකුසල ධර්මතා ඔක්කොම තියෙන්න පුළුවන් නමුත් නිට්ටියයි සැපයි ආත්මයි සුභයි කියන මේ විඥානය මේ සිත කෙතකියකටද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කම්මං කෙත්තං කර්මයෙන් ලබා දුණු ආයතන ටිකයි ඔබලගේ කෙත විඥානං බීජං
නිත්‍ය සැප ආත්ම සුභ කියන සිතයි විඥානයේ කිවි සංහාසනය හෝ මේක වපුරන්න තියෙන කැමැත්තක් තියෙනවා. ඔය ටික එකතු වුණාම හටගන්න සස්ය ඵලය තමයි මොකද්ද? දුක. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද? ඕක තමයි මේ කෙතේ හැදිරෙන්න තියෙන එක ප්‍රමයක්. ඊගාවදී තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ප්‍රඥා චෛතසිකයේ දුසිත. ප්‍රඥාව මේ කිතේ වපුරලා නෙලා ගන්න පුළුවන් මොකක්ද? අනිමිත්ත සුඤ්ඤත අප්‍රමිත කියන චේතන. අනිත්‍ය බවෙන් බැලුවොත් අනිමිත්ත චේතු විමුක්තිය හම්බ වෙන්නේ. ශුන්‍ය අනාත්ම බවෙන් බැලුවොත් ශුන්‍යත චේතු විමුක්තිය හම්බ වෙන්නේ. දුක්ඛ සංඥාවෙන් බැලුවොත් අපරිහිත චේතු විමුක්තිය හම්බ වෙන්නේ. තමන්ගේ සිතේ ප්‍රඥා වේදන සිතෙන් ඇහැ රූප මේ පැත්තට නැඹුරු වෙලා වෙනද වගේ පුද්ගලෙක් සත්‍යය කියලා බලන්නේ නැහැ. බලනකොටම තේරෙනවා මොකද්ද සුදු පාට විත්‍ය දිහෙන් ඉඳ රතු පාටයි බලන්නේ කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලලා අනිමිත්ත තුන්‍යත අපනිහිත විමුක්තිය ළඟා කරගන්නවද, අජරාමර බව ළඟා කරගන්නවද, නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන විඥානය මේකේ වපුරලා ජාති ජරාමර දුක වගා කරගන්නවද, උපදවා ගන්නවද කියන එකයි අයිතිය උගලන්ටයි කියන්නේ. මේ කෙත තුල මේ රූපය තුල ජරාමර දුකවත් අනිමිත්ත සුඤ්ඤත විමුක්තියවත් නැහැ. නැහැ කිව්වේ තමන්ට. මේ කෙතේ සැමදාම පැවතුම් ඇත්ත තමයි අනිමිත්ත සුඤ්ඤත අපනිහිත බව. ඌගේ ඌ විදිහටම ලබා ගන්නවද, නැති දෙයක් උපද්දවල දුක් විඳිනවද කියන එක තමන්ටයි අයිති. ඒ නිසා තව දුරටත් ලෝකේ තියෙන දුකක් ඒකාන්ත කොට විඳ යුතු අයයි අපි කියන දර්ශනයක ඉන්න එපා. බෞද්ධයෝ නම් බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමත් මෙන්න මේ ලෝකයට වඩා කෙනෙන ලෝකයේ ජරා මරණ දුක තියෙන ඒකාන්තයෙන් අපි ඉන්න විඳ යුතු ලෝකයක් හැටියට දකින මානසික මට්ටමටයි ලෝකෙ කිව්වේ. ඒ ගැන අහලත් නෑ, දන්නෙත් නෑ, ඉගෙනගෙනත් නැතිකමට තමයි අසුතවත් කියලා කිව්වේ. අසුතවත් පුතජන කියලා කිව්වේ කවදාවත්ම මේ සිද්ධිය අහල නැහැ හීනකින්වත් නොවිය විරෝණි බණ. හීනකින්වත් මේ ජරා අජරාමරකම අහල නැහැ. ජරා මරණතික ඇත්තයි ජීවිතය. ඒක විඳ යුත්තෙත් වෙලා ඒක හිමිකාරයක් වෙලා ඉන්නේ ලෝකෙ. ආසුතවතාවේ සාරකයනේ එයා අජරාමර බව දෙහිමි කාවේ. එයා ජරාමර දන්නවා සංකතය. ජරාමරණයගේ ඇතිවීමක් දන්නවා. ජරාමර නැති තැනක් දන්නවා. නැති කරන ප්‍රතිපදාවක් එයා දන්නවා. එහෙනම් එයා මුළු කාටවත් බය නැහැ. මුළු ලෝකයක්ම ජරාමරණය නිදෙන්ද දුක නැති කරන්ද දඟලනකොට දුක ඇත්ත වෙනවා. එයා දන්නවා දුක ඇත්ත වීම නවත්තන එකමයි දුකේ නිදීම කියලා. දුක ඇත්ත කර නොගැනීමමයි දුකේ නිදීම කියලා එයා දන්නවා. මම මේ කියන එක තේරුම් ගන්න තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. චිත්‍ර කතාවක් ඇහුවා කියලා හරබර විහිළු කතාවක් ඇහුවා කියලා මේ කාරණාව අපිට තේරෙන්නේ නැහැ. මම කියන දෙයක්ම පුළුවන් කවදාම හරි දවසක මේ වගේ කරුණු කාරණායක හැප්පි හැප්පි ගැටි ගැටි ඉන්න කෙනාට මේක තේරෙන්නේ. පුංචි දරුවෙක් එක පාට නැගිටින වෙනකොට නැගිටිනවා නැගිටිනවා ආයෙත් නැගිටිනවා එහෙමයි අපි හැමෝමත් නැගිට්ටි.
මේ ධර්මයටත් එහෙමයි. සත්පුරුෂ අදහසෙන් එක එක දෙයක් මතක් කරනවා. එකම එක දෙයක්. නොතේරුණ මේ හාමුදුරුවෝ කියපු දී මහපුරුෂයා. මහා මොකද්ද එකක් කිව්ව මේක අපි ටිකක් හොයන්න ඕනේ කියන සිත ඇති කරගන්න. තේරෙන්නේ නැහැ ඕවා අපිට බෑ කියලා අහලා දාන්න එපා. මුදින සසර ගොඩා දුකයි. සසර ගොඩා දුරයි. දීගං ජාගරතෝ රත්තිං දීගං සන්තසයෝ ජනං දීගෝ බාලානං සංසාරෝ සත්තම් මංගවිචානතං. නින්ද යන්නේ නැති කෙනාට රැය ගොඩා දිගඳුව ගීතේ දෙනවා. වෙහෙසට විඩාමට පත්වෙච්ච කෙනාට යුතුන කියන්නේ ගොඩා දුරක් වගේ තේරෙනවා. ඒ වගේ සත්ධර්මය නොදන්නා පාලයට සසර ගොඩා දිගයි කියල බුදු හතුර කරවා. ඉවතුමින් අපිට කවුරුවත් නෑ, කවුරුවත් අපි එක්කත් නෑ. අනුනු ඥාතෝ තතෝ ආග, අනුනු ඥාතෝ හිතෝ කතා, යථාගතෝ තථාගතා කාතත්ත පරිදේවනා. කිසිවෙකුටත් නොදන්නා නොකියා අපි ඔක්කොර මේ ලෝකෙට ආවේ. කිසිවෙකුටත් නොදන්නා නොකියා අපි මේ ලෝකෙන් යන්නේ. යම්සේ ආවද ඉසේ යනවා. අපි පාසාගන්නේ මේ අවිද්‍යාව ඇහෙන් බොහෝ දේ තියෙනවා, බොහෝ අය ඉන්නවා, බොහෝ කාරණා තියෙනවා කියලා පෙන්නයි. ඒ මේ පෙන්න ඇහැ මායාවේ ඇහැ. මගේ විමුක්තිය උදුරා ගන්න, මගේ අජරාමර බව උදුරා ගන්න පහළ වෙච්ච දර්ශනයයි අද මගේ ජීවිතය කියලා හැමදෙනාම දකින්නේ. මාර්යාගේ භවනයි අද මගේ නිවස කියලා දකින්න. නිවස කියන්නේ ජීවිතේන වටපිටාව. උපදින හැම තැනකම රූප ටික ඇත්ත කරලා ලෝකයක් හදලා මේ විදිහේ නෑදෑකම් ටිකක් හදලා දෙන්න පුළුවන්කම තිබුණේ අපේ හිතටයි. පින්වතුනි, හිතන්න ඕගොල්ලෝ අනාත්ම වූ ජීවිතුරු තිරයක් ඇතුළෙත් ජීවත්වන ලෝකයක් මවල පෙන්නනවා නම් අනේ මේකට නේද මායූප මංච විඥානං විඥානේ මායාකාරයක් වගේ කියලා කිව්වේ. අනේ මේ මායාව නේද මට මේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා පෙන්නලා රාම රදී මුතුමැණික් පෙන්නලා ඒව ඇත්තටම වටිනාකම පෙන්නලා මේ ජරා මරණ දුක පැත්තේ බඳවලා තියෙන්නේ මේ කෙලෙසින් නේද? ඒකයි මේ කටියට සංයෝජන කියන්නේ බඳුන් කියලා කියන්නේ. ඉතින් මේ සංයෝජනේ ලැබුණ දවසට, මේ බඳුන් ලැබුණ දවසට දැනෙන් මිදලා ඉදිරෙන කුරුල්ලෙක් වගේ ජරා මරණ ලෝකයේ පසු කළා අජරා මරණ ලෝකෙට යන්න පුළුවන්. ඒක ලබන්න පුළුවන් දෙමුතුන් මරණය පස්සේ නෙමෙයි. කෙනා කෙනා වීර්යවත් වෙන, උත්සාහවත් වෙන මේ ළමයි ජීවිතය අර්ථ සම්පන්න කරන්න. ඔබත් මාත් හැමෝම ඇතුළු වෙලා තියෙන්නේ මායාකාරයෙකුගේ මායා භවදක බව අමතක කරන්න එපා. මේකෙන් පිටත නොයන්න, පාරවල් පටවල වරද්දවල මේක ඇතුළේ තියාගෙන අපිව මුදුරු කරගන්න මේ මායාකාරයෙක් ගන්න තියෙන හැමදේම කරනවා. අත ඔගොල්ලන්ට සමහර විට මේ ටික යන්තම් තේරේ. නමුත් මායාව කොච්චර ඇත්තද කියන්නේ දෙකට දෙක ගමන් හා පහු එක ඇත්තද ඒක හිප කරන්න එපා. ඇත්ත වුණා හිත පොළක තබා ගන්න මේ හිර නැතිලියා මේ හිරගයා අවුරුදු 50ට 70 විතරයි නම් මට මේක ඇත්ත මේ උපරිම මේ ඇත්ත තුලින් මම ජීවත් වුණත් අවුරුදු 50කින් 60කින් පස්සේ මට පිට වෙන්නේ කවුද මේ හිර දෙකෙන් පලා නොගියොත් මේ මායාකාරී බවෙන් පලා නොගියොත් මේ භවයේ තුල ඊගාව සිපුදනාත්මයට කවුද මට පිට වෙන්නේ එකින් එක ඇවිල්ලා කියලා බලන්න අද මේ මායාව තුල ප්‍රතිලා විමුක්තිය මත අතහැරගත්තොත් ඊගා ජීවිතේ මේ මෙච්චර මම ආදරය කරන මේ ධර්මවා භාව අපායෙන් දරන්නේද? මගේ මහත්ය, මගේ නෝන, නැත්නම් මේ ගෙදර, මේ ඉඩම, නැත්නම් මේ කබඩ දෙකේ තියෙන සල්ලි, නැත්නම් මේ මගේ රස්සාව එකින් එක දෙදර බලන්න මේ කෝකින්ද පුළුවන්. ඔක්කොගේ උත්තර ලැබෙයි. අවුරුදු 50ක් 60ක් 100ක් කියන්නේ අවුරුදු 100කට නම් මම ඔයත් එන්න. ඒ දිහාට වර්ෂ අවුරුදු දහස් ගණන් තියෙන ආත්ම භව ලබලා තියෙනවා. ඒවතුර තිබුණ ද්‍රව්‍ය සාධාරණ අපි සෝපත්තුනේ නැත්තම් අවුරුදු සියයක් ඇතුළත තියෙන ද්‍රව්‍ය සාධාරණ සිතින් අපි සෝපත්තුනේ. ඒ නිසා මේක තේරුම් ගන්න මේ මුළු ලෝකයක් අන්තිම ලතුගුවක් ඉඳලා මහල දක්වා ඒ ඒ කාලවලට අවිද්‍යාවෙන් පොළඹවන තරම කාලේ තරමකම කියයි මේ තරම හැදීම් කියයි මේ ඔක්කොම කිනේ සුලගති කුමන ආකාරයකට හෝ ලෝකයේ තුන යම්කිලා පුරා හඳුකුන්දාය මේ ටිකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්නේ කියලා කාරණාවක් මතක් කරනවා. භාවනා කරනකොට භාවනාවල් තියෙනවා මොතුනේ දෙආකාරයි. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ සමථයට, පඤ්ඤා භාවනා කියන්නේ විදර්ශනාට. ඒ චිත්ත භාවනාවට සමථ භාවනාවට උපකාරී කමඨාන 40ක් තියෙනවා. සම 40 කමඨාන. මේ ඕනම එකක් පුරව කරගන්න. විදර්ශනාවේදී කිස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ විද්‍ය වශයෙන් හෝ පරිච්ඡ සම්පාද වශයෙන් අරගෙන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නොවනින් මෙනෙහි කරගන්න. ස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ වශයෙන් අරගෙන අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට අසුභ හැටියට බෙදෙනවා කියන්නේ. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ මේ වගේ ආයතන අරගෙන අනිත්‍ය දුක් අනාත්ම හැටියට බෙදෙන්නේ කියන්නේ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියලා ස්වභාව වශයෙන් අරගෙන අනිත්‍ය දුක් අනාත්ම හැටියට බෙදෙන්නේ කියන්නේ. මේ විදිහට විදර්ශනා කරන්න. සීලයට පිටින් මේ සීලයක පිළිතුර සමත කමඨානකින් ආවර්ණීය ධර්ම හිතේ තියෙන අලු නිත්‍ය සප ආත්මික ගති අලු කරන සමත කමඨාන විදර්ශනාවෙන් ඇති විදිහට එන රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඔප්පු කර ගන්නවා. ආවර්ණීය මාර්ගයෙන් සීලයකට එන කාය වචනයට සංවර කරගන්නවා. හිතේ ඇතිවිත රූපය කියන රූපේ කෙනෙක්මයි පුද්ගලයෙක්මයි කියන දෙයක් සැපදයක්මයි කියලා පිළිගන්න බලය අඩු කරගන්න සමතපත් කරන විදිහ ගන්නවා. කෙදෙන රූපේ සැබෑම ස්වභාවය දකින්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. එහෙම බලනකොට මේක කියන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මෙහිම බලන්න බලන්න සිතේ තියෙන නිත්‍ය සැප ආත්ම කියන ගතිය ගෙවෙනවා. ගෙවෙන්නේ ගෙවෙන්නේ රූපය නිත්‍යයි, රූපය සැපයි, රූපය ආත්මයි කියලා දකින විපල්ලාවතේ නිදෙනවා, දුකෙන් නිදෙනවා. එයා දුකට බය නිසා, දුක ඇති වෙන හේතුවට බය නිසා, හේතුව නැතිකුලුත් මේ අජරාමර බව දකින ලබන කොට කැමති නිසා සීලයට පිටලා සමතකම ගන්න හිත වදමින් රූපී අනිත්‍යයි දුක යනාත්මයි කියලා බලනවා. සමාධි එක බලන්න මාධ්‍යයක් තමයි යෝගලන්ට සතිපට්ඨාන කායගත සතිය කියන්නේ රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා ඔප්පු කරගන්න එතෙන් යන්න තියෙන ගමන මත තමයි සතිපට්ඨානේ කායගත සතිය. වේදනාව නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන ගතිය දුරු කරගන්න මේ සෑම දුක නිවීමේ තියෙන මාර්ගය තමයි සතිපට්ඨානේ වේදනානුපස්සනාව. සංඥා සංඛාර කියන ස්කන්ධ දෙකේ නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන ගතිය අයින් කරලා දුක අයින් කරගන්න තියෙන ක්‍රමය තමයි ධර්මානුපස්සනාව. නිත්‍යයි සැපයි සුභයි ආත්මයි කියන සිත අනිත්‍ය දුක් අනාත්ම කෙටි වපුරලා දුක එන එක නතර කරන්ද නතර කරන්ද සිත ගැන අවබෝධ කරගන්න තියෙන ධර්මතාවයයි චිත්තානුපස්සනාව. දුක අපිට ක්‍රම දෙකකට ඇවිල්ලා රූපයේ වේදනාව සංඥා සංකාර කියන දෙකේ අනවබෝධය නිසා රූපය අනාත්මයි කියන එක නොදන්නාකම නිසා ආත්ම සිත ඒ මත පතිත වෙනවා. මේ සිතේ ආත්ම සංඥාව කියන එක නොදන්නාකම නිසා රූපය මත ආත්ම සංඥාව පතිත වෙනවා. රූප පැත්තෙන් පෙන්නලා හෝ කිනිස් පැත්තෙන් පෙන්නලා දුක නිර්මාණය කරනවත්තන ප්‍රතිපදාව පුරාමයි ප්‍රතිපත්තා. මොම්මේ කතා කරන්නේ තේරෙන්නේ නැති වුණාට ඔයගොල්ලන්ට පුළුවන් නම් විතර කියන්නා. ටික ටික උත්සාහවත් වෙන්න. අනේ හාමුදුරුවෝ කියපදී අපිට තේරෙන්නේ කරන්න බෑ කියලා එකක් නෑ. පුළුවන් තරම් කියනවා, පුළුවන් තරම් පටන් ගන්න. පූජන කොට වලම්පිකාන්ති භෝජන කොට කීහතු ගාම කොට වීති භෝජන කොට මිදුලතු ගාන කොට කඩුවිට යන කොට මේ හැම විලාවකම ඉඩ ලැබෙන විදිහා විලාවක කයෙහි සිත පිහිටුවා ගන්න. අනේ මේ රූපය කෙසුම්ියද ධම්මස්සහර ඇතැතන දෝමි විත්තයි අනුගුණාහරෙන් හැදිරති. ඇත්ත තමයි මේ රූපය අනාත්මයි කියන එක. එහෙනම් මෙතර කාලයක් මේක මම වගේ පෙන්නලා තින්නේ මේ නිබඳු හේතුන්ගේ හටගත්ත නිබඳු කොටස් ටිකක් තියෙන රූපය ගැන හිතේ ඇති වෙන මම වගේ කියන ආත්ම සංඥාව මේ කයකදී බලපු නිසා නැත්තම් ඒ ආත්ම සංඥාවේ බලපු නිසා මේ කය මම වෙලා තියෙනවා මිසක පෙනෙලා තියෙනවා මිසක ඇත්තටම රූපී අනාත්මයි තමයි නේද? හිතමුට හිතන්න පුළුවන්. වැඩ කටයුතු කරනකොට පුංචි කාලේ ඉස්කෝලේ යාළුවෙක් තියුනේ. හොඳට බලනවා. ඇත්තටම එකද තියෙන රූපී. කේස් ලෝමිය දත්තාමස්තර පණුනාහාරින් ලැබුණු ඒ රූපී ඇත්තටම අනාත්මයි. ඒකනේ නරුමහම විඥානයේ නිරුද්ධ වුණාම ඒ රූපී ඉති මිලන් නිල් වෙලා පුපුරල සැරව නව සීගුත්තකේ වඩන්න දකින්න ඕනේ නැහැ. ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට. රූපේ අනාත්ම බව පෙන්වන්න. ඉද්දිමුල නිල්ලලා පුපුරලා පන්නෝ ගහලා ඕජස් ගන්න තත්ත්වයට පත් වෙන්නේ කෙනෙක්ගේ නිවෙන්නේ හින්දානේ. ඒ රූපය දකිනකොට රූපය කෙනෙක් කියන ආත්ම සංඥාව මාතුලේ දිනනවා. ඒක ගන්නතු ඒ සංඥාව බලපින්දනේදී ඒ රූපය යාළුවා කෙනෙක් වගේ දෙන්නා තියෙනවා. හැම වෙලාවෙම උපමා කරගන්නවා සුදු පාට නිත්‍ය දෙන්නේ රතු පාට රතු පාට කන්නාඩියෙන් බලපු හින්දානේ. එහෙනම් මේ රූපවල කෙනෙක් වගේ දෙන්නේ මතද? එකෙන් මම හිතන බලු තියෙනවා බුදු දානවා කිය අනිත්‍ය දුක අනාත්මයි කිය මට දෙන්නේ විදියට නෙමෙයි කියන විදියට මට දෙන්නේ තියෙන විදියට නෙමෙයි බලන විදියටයි බලන්නේ නිත්‍ය සුඛය ආත්මයි මේ වගේ උමන විදියකට හරි හිතීම හොර කරන්නේ අර්ථය බැහැ නම් කෙස්ලොන්නේ දත්තමස්නහර කියන මේ ටික මුමුණ මුමුණ ඉන්න වැඩකටයුතු කරන්නේ කාලයක් යනකොට ඔය මුමුණ එකේ කෙස් කියන එකේ අර්ථය තේරුම් ගන්නවා ලොන්නේ දත් කියන එකේ අර්ථය තේරුම් ගන්නවා හිතට වදිනවා ඇත්තටම කෙස්ලොන්නේ දත් නම් කනගුණ ආහාරයෙන් හැදිලා තියෙනවා බත්තටයක් පාන් කෑල්ලක් මුංගටයක් කෙනෙක් වෙන්නේ නැත්තම් ඒබඳු හේතුවක් නිසා හැදෙන මේ කෑලි කොහොමද කෙනෙක් වෙන්නේ තමන්ගේ හිත ඒ අර්ථයටම කිදා බහින දවසක් එනවා. එහෙනම් ඒ රූප කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා පිළිගැනීමේ මානසික වැඩකින් බත්පාන් කවුරු මුංගට ටික විපරිණාම වෙනකොට මව මල දුක පියා මල දුක සහෝදරයා මල දුක දරුවා මල දුක විඳින්න තරම් මම මෝඩනේ කියලා හිතන දවසක් එයි ඕගොල්ලන්ට. බත්පාන් කවුරු මුංගට කාලන මේ රූපය හැදෙන්නේ එයා දන්නවා අඹ ගහක දෙල් හැදෙන්නේ දෙල් ගහක අඹ හැදෙන්නේ නැහැ හේතුව අනාත්මයි නම් ඵලය ආත්ම වෙන්නේ නැහැ රූපය හැදෙන්නේ කනබුන බත්පාන් කවුරු මුංගට උනේ හේව සත්‍යක පුද්ගලෙක නෙමෙයි ඒ නිසා හැදෙන රූපය මගේ රූපය අපේ අම්මගේ රූපය මගේ දරුවාගේ රූපය ගහ අඹ ඉල්ලිය දෙල් එහෙම වෙනවද නෑ එයාට හොඳට නොවන එනවා රූපය හේතු අනාත්මයි නම් ඵලය අනාත්මයි කියන එක මෙන්න මේ විදිහට මොතේරුමත් බරක් වශයෙන් ගන්න නැතුව ඉඳ ලැබෙන හැම වෙලාවකම ගෙදර දොරේදී මේ ධර්මයේ ටික 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 කායික රහේ බලන්න වෙනද වගේ බාහිර ලෝකී පුද්ගලයෝ සත්‍යෝ අය ඉන්නවා කියලා බලන් ඉපා නෑ ඒ රූප අනාත්මයි මෙහෙම හැදිලා තියෙන කියලා ටික 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 වැඩ කරනකොට සමහර විට ඕගොල්ලෝ උදේට පැය ගානක් බස් එකේ වැඩට යනවා හවස පැය ගානක් බස් එකේ විතර යනවා භවනා කරන්න වෙලාවක් නෑ කියලා කියන ওই වෙලාව මොනවදද ඒ බස් එකේ ඕගොල්ලෝ පෙනෙන හැම රූපයක්ම ඕගොල්ලන්ගේ කමතහන්නේ පෙනෙන්නේ තව මිනිස්සු ඉඳගෙන ඉන්නේ හිටගෙන මිනිස්සු බැලි හැකි යෝගනාට පවතින්නේ අනාත්ම දෙය අනේ මට පෙනෙන්නේ කෙනෙක් පුද්ගලෙක් කියලා මේ කෙනෙක් පුද්ගලෙක් කියලා පෙනෙන දේ වැරදි පවතින්නේ මෙන්න මේකයි කියලා ඔප්පු කරගන්නයි මේ සතුටටම වඩන්නේ ඔගොලු බලන්න බලන්න මොනතරම් ඇත්තද රූපේ අනාත්මයි කියපිට ඔප්පු කියලා ඔප්පු වෙලා තියෙන්නේ බලන්න බල සතිපට්ඨානේ වඩන්න වඩන්න දැන් මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එන්නේ අනේ මොනතරම් ඇත්තද මොනතරම් නැත්තද කියලා ඇහෙන්නේ යෝගනා මේ වගේ ඉන්දකන හිතගෙන ඉඳගෙන ඇවිදින හතර ඉරියව්වේ පූර්ණම තැනක පුළුවන් ඕගලන්ට මේ සතිපට්ඨාන වඩන්න හැබැයි එයා දන්නවා දැන් සතිපට්ඨාන වඩන්නේ මොකටද රූපී අනාත්ම ස්වභාවයෙන් තේරුම් ගන්න ඇයි අනාත්ම ස්වභාවයෙන් තේරුම් ගන්නේ දැන් රූපේ දකිනකොට ආත්ම සංඥාවක් ඇති වෙනවා මේ ආත්ම සංඥාවේ විසමකම තමයි රූපේ ආත්මයි කියලා පෙන්වල දුක ගෙනත් දෙනවා ඒක මෙන්න මේ ටික දන්න නිසා අජනාමර බව ජරා මරණයන්ගෙන් තොර නිවන තුරුල් කරගෙන උදී හවස වැඩට යනවා ජීවිතේ ජීවත්‍රම් රස්සාව කරලා විස්රාම යන දවසේ නිවන් දැකලා ඉවරයි නමුත් ඕගොල්ලෝ අද හිතාගෙන ඉන්නේ පෙන්ෂන් ගිහිල්ලා ඉවරනම් භවනා කරන්න. කවුරුත් නැහැ ජීවිතේට සමත්ය කියන්නේ මේ ප්‍රසාද කරලා විස්වාම ගිහිල්ලා බණ භවනා කරන වෙනකම් මගේ ජීවිතයේ තියෙනව නිරුපද්‍රිතව තියෙනවා කියන එකට. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මෙලොවට පරලොව දෙකටම අනුග්‍රහ පිණිස ධර්ම දේශනා කළේ මෙලොව ජීවිත ජීවත් කරන යමක් හම්බ කරගන්න ඒක නිවන වරද්දා ගන්නවා. උභේද නිදන් මරණ නේව නාමරණං පච්චාවා තුරේවා පටිපජ්ජත මා විනසත කනෝවා මා උපජ්ජගාති. විපස්සීම මරණයයි නැරිලා ඉපදුනාට තුරලා මැරෙනවා. නාමරණං පච්චාවා තුරේවා නොමැරිවා තෙරපස දෙන්නේ තුරවාට පටිපජ්ජත නිදන් හැසිරෙන කනෝවා මා උපජ්ජගාති. මේ සන සම්පත්‍ය අධ්‍යයවා ගන්න එපා කියලා සරිත් මහ රහතන් වහන්සේ දේශනා කළා. ඒ අදහස සිහිපත් කරගන්න හිතේ තබා ගන්න ලැබුණු මගේ මනුස්ස ජීවිතයේ හිස් වේවා. ජරා මරණ සංඛ්‍යාත මගේ මේ ජීවිතය අජරාමර නිවනට මම හොවමා ප්‍රදන්නවා කියලා හැමදෙනාම අදහස් කරගෙන හිටමින්ද කියලා හැමදෙනාටම අවවාද කරනවා අනුශාසනා කරනවා. හොඳයි තිරුවන් සරණයි. හොඳයි කල්පනා කරගන්න ඕනේ බොහෝ ශ්‍රද්ධාවෙන් ගෙවන් වලදී කටයුතු කරනවා තිබුණා. ඒ ඔක්කොම පැත්තකින් තබලා මේ ස්ථානයට ඇවිල්ලා මේ සත්‍යයෙන් ශ්‍රවණය කරා මේ තුන් වචනා කුසල ධර්මයක් සිද්ධ වුණා. මේ සිද්ධ කරගත්තු සියලු කුසලයන් අනුමෝදන් කළ යුතුයි කියලා අනුමෝදන් කරන්නේ. ඒ විපතේම පින්වතුනි ඕගොල්ලෝ වගේම එකට ඉපදිලා ලෝකේ හැදිලා නමුත් ඕගොල්ලන්ගෙන් වෙන් වෙලා මොන අඩුපාඩුවක් ජීවිතයක තිබුණත් ඕගොල්ලන්ට කරන්න දෙවි අද්විතීය සේවයක් ඔබලගේ අම්මා තාත්තාත් ඔබලන්ට නොකරන සේවයක් කරනවා ගෞරවනීය මහා සංඝරත්නය. එහිලා කොමන අඩුපාඩුවක් තිබුණා වැරද්ද සමහර විටක කරපිට තබාගෙන ඔබලගේ ජීවිතය හිතෙන්දි කරවන ඒ ජීවිතය ඉදිරියට ඇති කර්මාවෙන් බලන්න සතර අපායන් කර්ම කර්මයන්මකින් කෙරෙනේ වන්දනා මාන කළ පමණකින් දීවිලෝක යන්න පුළුවන් ඉඩ උගලන්ට හදලා දීන්නේ ඒ ජීවිතය දිහා බලන්න අඩුපාඩු බලන්න දෙපා. ඔබලගේ තරම දරුවෝ සමහර විටක නටන කෑදරලා හිනාවෙලා ඉන්නකොට වැරද්දක් කළත් හොරෙන් කරන මට්ටමට ජීවිතේ තබාගෙන කීඩා දේශ දිගිනේ මේවා රටබලා ගන්න ස්වාමීන් වහන්සේලා දිහා බලන්න. ඒ ඕගොල්ලන් සුභතියට ගෙනියන්න මොකදින් තරවෝ ඒ ස්වාමීන් වහන්සේලා එහෙම නොහිටියා නම් කිම්මතුනි ඔබටවත් මටවත් සිල්වන් සමගින් කතා කරන්නවත් වරපිටාවක් කිව්වේ නැහැ. ඒක කරුණාවක් මතක තබා ගන්න ඔබලා සිල්වන් නම් දුස්සීලා කියලා බලන්න බැහැ කාටවත්. ඔබේ සිල්වත් කමට කර දීලා තියෙන්නේ දුස්සීල කමකින් හරි බොහෝ සත්පුරුෂ පිළිසක්. මේ ශාස්ත්‍රයේ රැකගෙන මේ තන්ට ගෙනාපු ගෙනෙන මේ පවත්වන වට පිටාව නැති ජීවිතයක ස්වාමීන් වහන්සේලා ළඟින්වත් අඩුපාඩුවක් තියෙනවා නම් ගැටිලා නෙමෙයි බොහෝ සෙනෙහසෙන් ආදරෙන් කරුණාවෙන් කිව්වෙලා ආදරණීය අම්මා කෙනෙක් සෙනෙහෙ බලන තාත්තා කෙනෙක් සෙනෙහෙ බලන සහෝදරී සහෝදරියක් කෙනෙක් කිව්වෙලා ඒ ජීවිතේ බලපෑමක් කරගෙන දැනෙන්නේ නැහැ පුළුවන් වෙන්නේ. නමුත් ඔබලු සීගවරක් මේ තහස්වර පුතේ ජීවිතයේ යුතුයි අපිට කරන්න බැරි දේ කරන්නේ අපේ විමුක්ති මගට මාවත හදලා දෙන්නේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා ඉතින් අද දවසේදී ඔබට මෙබඳු බණපදයක් අහන්න ලැබෙනවද මේ පන්සලවල තිබුණා නම් මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා නොහිටියා නම් මේ අවිද්‍යාව ගෙවන්න දසමයක් තණ්ඩ වේද නැහැ. ඒ නිසා ඒ සත්‍යාවට කළ ප්‍රතිඋපකාර ගුණයක් හැටියට අපි අද දවසේ සිද්ධ කරගත්තා සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ සිටිනා වූ අවසරයි මාගල්ල ගංගාරාම පුරාණ මහා විහාරාධිපති විස්සාමලක් පරිවේනාධිපති ත්‍රිපිටක වේදී අවසරයි මාගල්ලේ ධම්මික නාහන්පාන වහන්සේ සිහිපත් කරනවා නායක හාමුදුරුවනේ මොති නොහිටියත් උන්වහන්සේගේ ගැතිබර දායකත්වය තබලා ඕගලන්ට මේ ධර්මය ලැබෙන ඉඩාවකාශ හදලා උන්වහන්සේ වැඩියේ. ඒ නායක මාහන්පාන වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම විලගම ධම්මාලංකාර අපේ ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවන්ගේ සෙවනේ දෙමින් ඒවා රැකබලා ගනිමින් කටයුතු ජීවිතයම ශාසනය වෙනින් ඔබතුමල්ල ඔබතුමුලියගේ යහපත වෙනින් කැප කරන කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ වසීපත් කරනවා. ධර්මික නායක මහින්පාණන් වහන්සේ විලගම ධම්මාලංකාර මහින්පාණන් ස්වාමීන් වහන්සේ මරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අපි කළා වූ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඉන්වත් ස්වාමීන් වහන්සේලාට නිතුත් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. කරන කින සාසන මාවම කටයුතු දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ඉන්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිගේ මුතුන් නිවන් සැනසෙත්වා කියලා සාධනා දෙකක් කරනවා.